අපි විසර්ජන පරාක්‍රම පතේ කාර්යක සභාවට යන කොහොම සුදු පළවෙනි උපලේඛනයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ශීර්ෂාංක 103 207 222 223 224 320 325 සහ 334 අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 409 225 226 227 254 සිට 279 සහ 204 සලකා බැලීම පූර්වාග 10 සිට 12 දක්වා අප්‍රභාග 1 සිට 5 සවස 5 දක්වා Honorable Field Marshal Sarath Fonseca to propose the cut.
Garu Kathanayi Thumani, Vissai Visayaka Visarjana Panath Ketum Patehi, Karaka Sabhavasthave Ada Dina, 2020 12 Masa Thungweni Brahaspatinda, Vivadayata Ganena, අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තුව ආයතනවලින් අදාළ අංක 103 207 222 223 224 320 325 334 409 225 226 227 254 සිට 279 දක්වා සහ 304 දරන වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදානානුකූලව එක් එක් කටසටහන්හි සියලුව පුනරාවර්තන වියදම් හා මුලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, මම ආරක්ෂාව ගැන කතා කරනවා. ජාතික ආරක්ෂාව. ආරක්ෂාව ගැන කතා කිරීමේදී අනිවාර්යයෙන්ම අපට ඉතිහාසයත් යම්කිසි ප්‍රමාණයකට ආවර්ජනය කරන්න වෙනවා. වර්තමානය වටහාගෙන වර්තමානය ඉදිරියට යන්න. මට ආරක්ෂාව කියන්නේ ඇත්ත වශයෙන් මගේ ජීවිතය. මගේ ජීවිතෙන් අවුරුදු 40ක් වැය කරේ රටේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ අවුරුදු 40න් අවුරුදු 32ක් රටේ ආරක්ෂාව ගැන තීරණාත්මක වූ යුද්ධය පැවතුණා. මම ඒ අවුරුදු 32 යුද්ධය දින කාල අනුව ඉවර කරන බව ප්‍රකාශ කරපු යුද හමුදාපති වෙලා හිටියා. මම කිව්වා යුද්ධය ඊළඟ හමුදාපතිට බාර ඉතුරු කරන්නේ නැහැ කියලා. මම 2007 ජනතාවට දුන්නා පොරොන්දුව, ඒ පොරොන්දුව මම 2009 ඉවර කරා, ඉෂ්ට කරා. නැවත මම කිව්වා 2008 වර්ෂයේදී ප්‍රභාකරන්ට නැවතත් මහවිරුද්ධිනයක් පවත්වන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා. 2009 මහවිරුද්ධිනය පවත්වන්න ප්‍රභාකරන්ට අපි අවස්ථාව දුන්නේ නැහැ. ඊට යුද්ධයේ කාලයේදී තුන් වතාවක් මවබිම මගේ රුධිරයෙන් තෙත් වුණා. මගේ අවුරුදු 40 හමුදා ජීවිත කාලයේදී මම අවුරුදු 25ක්ම ගත කරේ යුද පිටියේ. ඒ යුද්ධයේ තිබුණ කාලේ අවුරුදු 25ක් මම යුද පිටියේ ගත කරා. මගේ දරුවන්ට අවුරුදු 18 පමණ රටෙන් පිටත් වුණා අධ්‍යාපනය සඳහා. ඔවුන් මාත් සමග ගත කරලා තිබුණේ ඊට ඉස්සෙල්ලා අවුරුදු 5ක පමණ කාලයක්. මට ඔවුන් සමග ගත කිරීම ලැබිලා තිබුණේ අවුරුදු 5කට අඩු කාලයක්. අනික් කාලවල අපි ගෙදර හිටියේ නැහැ. රටේ පැවති භයානක යුද්ධය අවසන් කිරීමට මම විශාල වෙහෙසක් දැරුවා. අපි කාර්යාලයට වෙලා ඉඳගෙන අණ දුන්නේ නැහැ. කොළඹට වෙලා ඉඳගෙන අණ දුන්නේ නැහැ. ජයග්‍රහණය ලාභයට ආවෙත් නැහැ. මම මුළු ජීවිතයෙන් පරදුවක් තබලා ඒ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණා. ඒ ජයග්‍රහණය ලැබෙන හැටි බලාගෙන හිටපු කට්ටිය මේ සභාවෙත් ඉන්නවා. හමුදාවල හිටපු අයත් ඉන්නවා මේ සභාවෙත්. යුද්ධය ජය ගැනීමට මට හුඟක් දේවල් අලුතෙන් කිරීම සිද්ධ වුණා. විශාල වෙනස්කම් කිරීම සිද්ධ වුණා. හමුදාව මම අණ දුන්න ලක්ෂ දෙක හමුදාවට විශාල පරිවර්තනයක් කිරීමට මට සිද්ධ වුණා. මම විශාල වශයෙන් හුඟක් කතා කරා. එදා අලිසබ්රි ගරු ඇමතිතුමා මෙතන කතා කරා. හමුදාවේ දක්ෂයින්ට තැන දුන්නා. ඇත්තටම මම කරේ එදා අලිසබ්බි ඇමතුමා ඒක කරන්න ඕනේ අනිත් අමාත්‍ය දෙපාර්තමේන්තුවේ ඉඳලත් කිව්වා මම ඒක අනුමත කරේ නැහැ. මම ඇත්තටම කරේ දක්ෂයින්ට තැන දුන්නා නෙමෙයි. මම අධික්ෂයින් අදක්ෂයින් ඉවත් කරා. ඒ ආකාරයට මම හිතනවා අනිත් දෙපාර්තමේන්තුත් රටේ සියලුම අංශයන් ශක්තිමත් කරගන්න පුළුවන්. අදක්ෂයින් ඉවත් කරාම දක්ෂයෝ ඉදිරියට ආවා. දක්ෂයෝ ඉතුරු වුණා. ඊළඟට මම මගේ අත්දැකීම් අනුව මගේ මම ලබා තිබුණ අත්දැකීම් දැනුම ඒවා අනුව මම අලුත් සටන් ක්‍රම හඳුන්වලා දුන්නා. සම්මත සටන් ක්‍රම වලින් ඈත් වුණා. ලෝකයේ කිසිම හමුදාක අනුගමනය කළ නොතිබුණ සටන් ක්‍රම හඳුන්වලා දුන්නා. ඒ සටන් ක්‍රම සඳහා හමුදා පුහුණු කරා. ඊට පස්සේ ඒ සටන් ක්‍රම අපි යුද පිටිය ක්‍රියාත්මක කරා. ඒවා හරහා තමයි අපට මේ ජයග්‍රහණ ලබා ගන්න හැකි වුණේ. හිටපු ආරක්ෂක ඇමතිත් මෙතේ ඉන්නවා. කැමති ඒක මට ශක්තියක්. අපි යුද්ධය අතරතුර මා හිතන්නේ සමහරලාට හමුදාපතිවරණ එක අහන් ඉන්න ඇති. හමුදාවට අලුත් පුහුණුවක් හඳුන්වලා දුන්නා. විශේෂ පාබල පුහුණුව කියලා. විශේෂ පාබල ක්‍රියාන්විත. ඒව හරහා තමයි අපි යුද හමුදාවේ සටන් ක්‍රම වෙනස් කරලා ත්‍රස්තවාදීන් මවිතයටපත් කරලා ත්‍රස්තවාදීන්ගේ අවසානය දැකීමට අපට හැකි වුණේ. සාමාන්‍ය යුද පෙරමුණේ සේනාංකයක් අතීතයේ සටන් කරේ මීටර් 400ක විතර පෙරමුණක. මම අලුතෙන් හඳුන්වලා දුන්න සටන් ක්‍රම අනුව අපි සේනාංකයක් සටන් කරේ කිලෝමීටර් 15ක පෙරමුණක. ඒ වගේ අලුත් ක්‍රම ගෙනාම ත්‍රස්තවාදීන්ට අපට මුණ දෙන්න බැරුව ගියා. යුද හමුදා මම බාර ගන්නකොට 116,000යි. යුද්ධය කරන අතරතුර මම 116,000 හමුදාව 102,000 කරා. ඊට ඉස්සර මම බාර ගන්න ඉස්සෙල්ලා හමුදාවට වර්ෂයකට බැඳෙන්නේ 3,000යි. මං හමුදාව බාරගත්තට පස්සේ මාසයකට 4,000ක් ගානේ මම බඳගත්තා. බඳගෙන සම්පූර්ණ පුහුණුවක් දුන්නා. නමුත් හමුදාව 116,000 102,000කට වැඩි කරාට මට රජයෙන් අයවැය වැඩි කළා දුන්නා. 116,000 හමුදාවට දුන්නා බිලියන 82ක්. මම 102 හමුදාව දූෂණයෙන් තොරව, නාස්තියෙන් තොරව බිලියන 82කින්ම තමයි හමුදාවට අණ දුන්නා. හමුදා නඩත්තු කරේ බිලියන 82කින්. එයා වෙනස් කරේ නැහැ. හමුදාවට අලුතෙන් දීර්ඝ කාලයක් හමුදාව සිහින දෙක දැගිටපු යාන්ත්‍රික පාබල බලසේනාවක් හමුදාවට අඳුන්වලා දුන්නා. අදට ඔව් නිතා ආඩම්බරයෙන් මම දකිනවා පෙළපාලි වල ගමන් කරන යාන්ත්‍රික සන්නද්ධ රථ සමග. ඒ වගේම මම විශේෂ බලකායට අලුතෙන් රෙජිමේන්තු දෙකක් හදලා දුන්නා. යුද්ධයන් අතරතුර විශේෂ බලකායට රෙජිමේන්තු දෙකක්, කමාන්ඩෝ රෙජිමේන්තුවට අලුත් රෙජිමේන්තු දෙකක්, කමාන්ඩෝ සෙබලෙක් සහ විශේෂ බලකා සෙබලේ පුහුණු කරන්න අවුරුදු දෙකක් යනවා. ඒ වගේ දීර්ඝ පුහුණුවක් දීලා ඉතා ශක්තිමත් අපි අලුත් රෙජිමේන්තු ගොඩනැගුවා. ඊළඟට මම සියලුම යුද සැලසුම් මා විසින් පුද්ගලිකව හැදුවා. මම සේනාංක යුද පිටියේ සේනාංක පුද්ගලිකව මගේ යටතේ තියාගත්තා. සාමාන්‍ය සේනාංක තියෙන්නේ ඒ ප්‍රදේශවල ඉන්න ආඥාපතිවරුන් යටතේ. මම උතුරේ යාපනයේ තිබුණ සේනාංක දෙක අරෙන්න අනිත් සේනාංක සියල්ලම පුද්ගලිකව මගේ යටතේ තියාගත්තා. 58 සේනාංකයේ වර්තමාන යුද හමුදාපති, 55 සේනාංකයේ වර්තමාන ආරක්ෂක ලේකම්, ඒගොල්ලන්ට හොඳ අනාගතයක් ගොඩනැගිලා තියෙනවා. එයා ගැන අපට සතුටු වෙන්න පුළුවන්. තමුන්නාසල අතරේ ඉන්න මම ඒගොල්ලන්ට ගමන යන්න ශක්තිමත් පරිසරයක් ගොඩනගලා දුන්නා. ඒ අතරේ මම පුද්ගලිකව සැලසුම් කරා, පුද්ගලිකව අණ දුන්නා, පුද්ගලිකව බලෑණි මට්ටම දක්වා අධීක්ෂණය කරා. සාමාන්‍යයෙන් ප්‍රහාරක මෙහෙයුම් අධීක්ෂණය කරන්නේ මට්ටම් දෙකක් පල්ලෙහාට. යුද හමුදාපති ආඥාපති මට්ටමට අධීක්ෂණය කරනවා. මම ආඥාමත් මට්ටමෙන් පල්ලෙහාට ගියා, සේනාංක අධිපති මට්ටමෙන් පල්ලෙහාට ගියා, බලසේනාධිපති මට්ටමෙන් පල්ලෙහාට ගිහිල්ලා බලෑණි මට්ටමට එනවා මම අධීක්ෂණය කරා. ඒවා කරන්න හුඟක් කාලය ගත කරන්න වුණා. නිදි මරන්න සිද්ධ වුණා. යුද පිටියට ගමන් කරන්න සිද්ධ වුණා. ඒ සියල්ලම අපි කරා. අපි කොළඹට වෙලා ඉඳගෙන අණ දුන්නෙත් නැහැ. ඒ වගේම අපි පුද්ගලික වාසි ගන්න උත්සාහ කරෙත් නැහැ. අපේ ප්‍රතිරූප හදා ගන්න උත්සාහ කරෙත් නැහැ. මම සතියකට වරක් වවුනියාට ගියා, මඩකලපුවට ගියා, යාලට ගියා සති දෙකකට වරක් යාපනයට ගියා ඒ වගේ විශාල පරිශ්‍රමයක් දාලා බුද්ධියංශමට අනතුරු අඟවලා තියෙද්දි මම යන හෙලිකොප්ටර් යානාවලට පහර දෙන්න ඉන්නවා කියලා නමුත් මම ඒත් බය නැතුව එකම දවසට එකම වෙලාවට ගියා හැමදාම හැම සෙනසුරාදාම හැම ඉරිදාම මම ගියා එයා කාලෙට අපි කැපකිරීමක් කරා මේ සභාවේ සමහරුව අපිට මඩ ගහනවා ඒගොල්ලන්ටත් ඇහෙන්න මම මේවා මතක් කරලා දෙන්නේ ඒකින්ද විශාල කැපකිරීමක් කරා මම දූෂණයෙන් තොර හමුදාවක් හැදුවා මගේ කාලේ හමුදාවේ දූෂණේ තිබුණ නැහැ හමුදාවේ අල්ලස් කප්පම් පගා තිබුණ නැහැ උපරිම උපකරණ ආදිය ඉතා උසස් මට්ටමේ දේවල් ලබා දුන්නා ඒ අනුව සබළුන්ගේ චිත්ත ධෛර්යය ඉතා ඉහළ මට්ටමක තිබුණා කැලෑ ඇඳුම් දෙකක් දුන්න හමුදාවට මම තුනක් දුන්නා එක බූට් කූට්ටමක් තුන සබළුන්ට මම බූට් කූට්ටම් දෙකක් දුන්නා ඇපල් ගෙඩිය බාගට කපලා බෙදපු හමුදාවේ මම ඇපල් ගෙඩිය ගානේ තනියම කන්න සබළුන්ට ලබා දුන්නා ඒ මට්ටමට ගිහිල්ලා අපි මේවා සියලුම දේ පරීක්ෂා කරා සමහර වෙලාවල් වලට අපට දුෂ්කර තීරණ ගන්න සිද්ධ වුණා ජනප්‍රිය නැති තීරණ මම ඒ තීරණ ගන්නකොට ඒ වගේ වගකීම ගන්න දේශපාලන ලක්ෂණාවේ නැහැ ඒ වගේ ගෞරවය ඒගොල්ලෝ ඉල්ලන්නේ නැහැ මම ඒක අවස්ථාවකදී තුවාල වෙලා වෛද්‍ය ප්‍රතිකාර ලැබමින් ඉන්න සබළුන් ඇස් දෙක පේනවා නම් කන් දෙක ඇහෙනවා නම් අත් දෙකෙන් තුවක්කුව ගන්න පුළුවන් නම් කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන් නම් මම ඒගොල්ලෝ යුද පිටියට ඇරියා යුද පිටියට ඒ වගේ සබළු 10000ක් මම දාලා තිබ්බා විශේෂයෙන්ම පසුපස ප්‍රදේශවල මුහුදුබඩ ප්‍රදේශවල වෛද්‍යවරුත් එක්ක නර්ස්ලත් එක්ක වෛද්‍ය උපකරණත් එක්ක මේගොල්ලෝ යුද්ධට ඇරියා 10000ක් ඒ වගේ තීරණ සාමාන්‍ය නිලධාරීන් ගන්නෙ නැහැ මම යුද හමුදාවේ 2000ක් වැලිකඩට දැම්ම අපි කිල්නොච්චියේ සටනේ හිර වෙලා ඉන්න කාලේ ඉතාම අමාරුවේ සටන් කරනකොට සබළු ගෙදර ගියාම ඒගොල්ලෝ යුද්ධට බය නැහැ නමුත් බිරින්දෑවරු අම්මවරු එම ආපහු වෙන්න දෙන්නේ නැහැ එක කාලයක් තිබුණා අපි කිල්නොච්චි ඒ පසු බැම්ම ගාව මාස 4ක් එක දිගට සටන් කරා අපිට කැෂුවල්ටි වැඩි ඒතකොට සබළුන්ට එන්න දෙන්නේ නැහැ එතකොට මගේ බලසේනා පල්ලහැට වැටෙන්න පටන් ගත්තා බඳවා ගන්න ගානට වඩා වැඩි වෙන පැනලා යනවා මට ඒක නවත්තන්න බැරි වුණා මම ලියුම් ලිව්වා සබළුන්ට ඒගොල්ලන්ට පුද්ගලිකව කතා කරා පවුල් වලට ලියුම් ලිව්වා ඊට පස්සේ මම බැරි මතන ජාතික අභිමාන සින්දු සීඩී ප්ලේයර්ස් එක කැරිය යුද පිටියට ඔක්කොම කරලත් අහන්න නැති වුණාම මම පොලිසියටත් මිලිටරි පොලිසියටත් කියලා අල්ලල්ල වැලිකරට දැම්මා සාමාන්‍යකින් මාසකින් කරන යුදාධිකරණ මම දවස් දෙකකින් ඉවර කරා 2000ක් වැලිකරට දැම්මා ඒ සබළුන්ගේ බිරින්දෑවරු අම්මාවරු වෙනම සංගමයක් හදාගත්තා මට විරුද්ධව උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා නමුත් ඊට පස්සේ සබළු පැනලා යන ඒවා නැවතුණා එකන්ද අපිට ජයග්‍රහණ කරා යන්න පුළුවන් වුණා එතකොට මේ වගේ තීරණ ගත්තේ වට ඒවට අයිතිකාරයෝ නැහැ ඒවට අම්මලා නැහැ මොකද ඒවා ජනප්‍රිය නැති දුෂ්කර තීරණ ඒවායින් අවලාද තමයි හම්බුනේ නමුත් අපට අවශ්‍ය ප්‍රතිඵල හම්බුණා දැන් අපි අහලා තියෙනවා නිතරම මේ උතුරේ සිවිල් පුද්ගලයන්ගේ ඝාතනය ගැන කතා කරනවා නමුත් එහෙම සිවිල් පුද්ගල ඝාතනයක් උතුරේ සිද්ධ වුණේ නැහැ හැබැයි එල්ටීටීගේ යම් අවස්ථාවල සිවිල් පුද්ගලයන් දාලා තිබුණ ඉදිරිපෙළ බංකර්ලා ඉන්නවලු අපි මන්නාරේ බංකර්ලා ඉන්නේ කැල්ලුවම එතන හිටිය ගුරුවරියක් සහ ඒ ගුරුවරියගේ පන්තියේ ගෑනු ළමයින් 5 දෙනෙක් හිටියයි බංකර් පෙළියේ අපි ඒගොල්ලෝ අල්ලලි වෙලා පුනරුත්ථාපනයට ඇරියා සිවිල් පුද්ගලයන් ඉස්සරහට දැම්මා නමුත් අපි ඒගොල්ලෝ ඝාතනය කරේ නැහැ එල්ටීටීක කියන විදිහට 40,000ක් විදේශීය බලවේග කියන විදිහට හැබැයි අර අර පැත්තේ ඉන්න മന്ത്രി කියන විදිහට අර හැම වෙලේම කතා කරන විදේශීය කුමන්ත්‍රණ ගැන නේ මම මේ කියන්නේ ඒ නිකන් හැම වෙලේම කට ඇරියොත් විදේශීය කුමන්ත්‍රණ ගඳ ගහනකම්ම කුමන්ත්‍රණ ඒව නේ මම කියන්නේ ලබුණාසලා දන්නවා මේ ඝාතන ගැන 40,000ක් ඝාතනය වුණා කියලා චෝදනා තියෙනවා නමුත් අපි හිතන්නේ උපරිම 5000ක් 6000ක් ඝාතනය වෙන්න ඇති මොකද එල්ටීටී කට්ටිය ඒගොල්ලොන්ගේ යුද බිමේ අඩුපාඩු මහ ගන්න සිවිල් පුද්ගලයන් අපි පින්තූර දැක්කා වයස 70 80 ආච්චිලා 100ලා කොහොමිට අරගෙන පුහුණු වෙනවා බංකර්වල රාජකාරී කරන්න හැටි ඒතොර ඒ වගේ තත්ත්වයක් තිබුණම සිවිල් පුද්ගලයෙක් අතර මෙතන මැරණ එක අපට නවත්තන්න අමාරුයි නමුත් අපි ඒවට අවශ්‍ය පියවරවල් සියලුම දේ ගත්තා එවැනි දේ නොවෙන්න අපි 270,000ක් සිවිල් පුද්ගලයන් බේරාගත්තා වන්නියේ ඉඳලා 50,000ක් පමණ අපේ පෙරදේශ කඩාගෙන ආවා කැලෑස්සේ රිංග රිංග උදුමාතලන් වලට පහර දීලා මං එතන 135,000 සිවිල් පුද්ගලයන් බේරගත්තා නැවතත් මුලති වලට පහර දීලා 80,000 බේරගත්තා දවස් දෙකකදී ඒ බාර පහර දීම් වලට සම්බන්ධ වුණා යුද හමුදාපති වර්තමාන ඒගොල්ලෝ ඒවා ගැන විස්තර දන්නවා එයා කාලේට අපි විශාල සිවිල් පුද්ගලයන් බේරා ගැනීමේ කටයුත්තක් කරා අපි යුද්ධ ඉවරලා ත්‍රස්තවාදීන් 12,000ක් පුනරුත්ථාපනයට ඇරියා පණ පිටින් අල්ලගෙන ප්‍රස්තවාදීන් 35000ක් හිටියා. ඒකෙන් 23000ක් යුද හමුදා ඝාතනය කරා. මම දන්නවා නායක හමුදාවත් 150ක් විතර ඝාතනය කරා. ගුවන් හමුදාවත් මම හිතන්නේ 4500ක් ඝාතනය කරා. ඊට අරුණම් අපි 23000ක් ඝාතනය කළා. 12000ක් යුද හමුදායෙන් අල්ලගෙන පුනරුත්ථාපනයට අරලා අපි ඒගොල්ලෝ නැවත සමාජයට යොමු කරා. ඒගොල්ලෝ ත්‍රස්තවාදී වැඩවලට නැවත නොයන වගේ වග බලා ගන්න එක රජයේ වගේ කිවිම් වෙලා තියෙනවා. අදත් මම දැක්ක ප්‍රවෘත්ති වලට රූපවාහිනිය යන ක්ලේව බෝම්බයක් එක්ක හිටපු කොටි ත්‍රස්තවාදියෙක් සහ ඔහුගේ බිරිඳ මා හිතන්නේ අහු වෙලා තියෙනවා. ඒ කියන්නේ ත්‍රස්තවාදී ගිනි පුපුරු අලුයට නැවතත් මතුවෙමින් තියෙනවා. එකහන්ද අපට අපේ පුටුවල වාඩි වෙලා හාන්සි පුටුවල ඉඳගෙන තර්ජන වර්ජන විතරක් කර කර අපි සියල්ල කරනවා. අපි රට සුරක්ෂිතයි ඒ වගේ දේවල් හීන දෙක දෙක හිටියට මදි. මේවා ගැන සොයලා බලලා ගැඹුරින් අධ්‍යයනය කළ ඒ දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා. මහවිරු දින සැමරීම මතක් කරනකොටත් උග්‍ර වේලෙනවා. ඊයේ ආපු කුණාටුව මීට දවස් 4-5කට ඉස්සෙල්ලා වණන් හරි මහවිරු දිනේ. මොකද ඒක වැදුනේ අර මහවිරු දින අතුගාලා දාපු පැත්තටයි වැදුනේ ඉස්සෙල්ලා. නමුත් ජනතාවට හානි වෙනවට මං කැමති නෑ. අපිට ජාතිවාදයක් නෑ. අපි දෙමළ ජනතාවටත් ආදරේ, මුස්ලිම් ජනතාවටත් ආදරේ. නමුත් මේ මහවිරු දින සැමරීම කියලා මෙතන කතා කරන කට්ටිය හැම වෙලේම ජාතිවාදය අවුස්සන්න හදනවා. මහවිරු දින සමරන දෙන්න බෑ. එල්ටීටී ත්‍රස්තවාදී තාමත් මේ රටේ තහනම් සංවිධානයක්. මේ රටේ විතරක් නෙමෙයි ලෝකෙ හුඟක් රටවල්වල යුරෝපේ පවා තහනම් සංවිධානයක්. දැන් පෙරේද මං දැක්ක මට හම්බුණා මං කියෙව්වා එක මේව එකක්. මහවිරු දිනේදී එංගලන්තේ වෙම්බ්ලි නගරේ ප්‍රභාකරන්ගේ පින්තූරයක් උස්සලා තියෙනවා අඩි 6ක කටවුට් එකක්. එහෙ තියෙන කවුන්ටර් ටෙරරිසම් කමාන්ඩ් කියන්නේ ප්‍රතිත්‍රස්තවාදී ආඥා බලසේනාවේ ස්පෙෂල් ඔපරේෂන් බ්‍රාන්ච් එක. ඒගොල්ලෝ ගිහලා කටවුට් එක ගලවලා තියෙනවා. ඒ ලංකාවේ කටවුට් එකක් ගැලෙව්වම පාර්ලිමේන්තුවේ කෑ ගහනවා. එංගලන්තේ ඒවා කරන්න දෙන්නේ නැහැ. ඇමෙලේ මානුෂීය අයිතිවාසිකම් සහ ස්වාධීන භාවය ඒ සියලු දෙනම ගරු කරන රටවල් වලත් ඒවා කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා මහවිරු දින සැමරීම ඊට පස්සේ මේ සභාවේ කතා කළ වැඩකුත් නැහැ. මට කනගාටුයි අපේ පැත්තේ ඉන්න මනෝගණේෂන් ගරු මන්ත්‍රීතුමාත් මම දැක්ක මහවිරු දින සැමරීම ගැන කතා කරා. නමුත් ඒක අපේ පක්ෂයේ මතය නෙමෙයි. ඒක එතුමාගේ පුද්ගලික මතය. පක්ෂයක් හැටියට අපි ඒව අනුමත කරන්නේ නැහැ. මේක ජාතිවාදය නෙමෙයි. ද්‍රවිඩ මුස්ලිම් සියලු දෙනා එකට ජීවත් වෙන්න ඕන කියන මතය අපි ඉන්නවා. සමහරු සංසන්දනය කරන්න හදනවා මේක JVP එකත් එක්ක. JVP ප්‍රශ්නේ මේ රටේ තිබුණ ඉතාම පල්ලැහැ මට්ටමේ කුඩා දේශපාලන කැරැල්ල. ඒකත් එක්ක මේක සංසන්දනය කරන්න බෑ. JVP එක රට බෙදන්න ගියේ නෑ. JVP එක රටේ බලය අල්ලන්න නෙවෙයි හමුදා වලට පහර දෙන්නව නෙවෙයි ඒගොල්ලෝ ලෑස්ති උනේ. නමුත් LTTE කරේ රට දෙකට කඩන්න. රටේ කොටසක් අල්ලා ගන්න. වෙනම රටක් නිර්මාණය කරන්න. මේ දෙකේ විශාල වෙනසක් තියෙනවා. ඒකන්ද අපේ රටේ ස්වෛරීභාවය භෞමික අඛණ්ඩතාවයට අහිතකර දේවල් වලට අපි කිසිසේත් නැවත ලූස්සන් ඉඩ දෙන්නේ නැහැ. ඊළඟට මම කතා කරන්න ඕනේ වර්තමාන හමුදා ගැන. වර්තමානයේ ත්‍රිවිධ හමුදා ශක්තිමත් කළ යුතු කියන මතේම තරයේ ඉන්නවා. යුද්ධයක් තිබුණත් නැතත් රටක ආඩම්බරයේ ගැඹීරභාවය තියෙන්නේ ත්‍රිවිධ හමුදා මත. රටක ආඩම්බර වෙන්න පුළුවන්. පෙන්වන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. අපට ශක්තිමත් ත්‍රිවිධ හමුදාවක් තියෙනවා නම් ඕන කෙනෙකුට අභියෝග කරන්න පුළුවන්. අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ. ඒකන්ද ත්‍රිවිධ හමුදා ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යයි. මම දැක්කේ අපේ වර්තමානයේ ත්‍රිවිධ හමුදා නවීනකරණයකට මුහුණ දුන්නා කියලා යුද්ධ විවරණයෙන් පස්සෙවත්. යුද්ධයේ කාලේ තිබුණ ඒ අබලන් වෙච්ච අවියවුද ටික, ඒ පර්ණ සන්නද්ධ රථ, පර්ණ ගුවන් යානා තාම ඒවා තියාගෙන ඉන්නවා මිසක් ඒවා ශක්තිමත් කිරීමට කිසිම පියවරක් ගත්තේ නැහැ. සමහරු කම්පියුටර් දෙක තුනක් අරන් කියනවා අපි දැන් නවීන තාක්ෂණයට යනවා කියලා. එහෙම නෙමෙයි. යුද හමුදා වලට නවීන යුද ටැංකිය අරන් දෙන්න ඕනේ. අපේ යුද හමුදායේ තාම තියෙන්නේ 1955 දෙවෙනි ලෝක යුද්ධ සමයේ පාවිච්චි කරපු යුද ටැංකිය. 80ක් තිබුණා, 50ක් විනාශ වුණා මං යුද්ධයට අරන් දෙනකොට. ඉතුරු 30 තමයි තාම තියාගෙන ඉන්නේ. ගුවන් හමුදාට ප්‍රහාර ගුවන් යානා නැහැ. යුද්ධ කාලේ තිබුණා 11ක්ද කොහෙද? ඒකෙනුත් හතරක් ගන්න ගිහිල්ලා දෙගුණයක් ගෙවල ඉවරලා සල්ලි හොරකම් කරා. උදයන්ග ඇතුළු පිරිස ඊට පස්සේ දැන් තියෙන්නේ එකයි. ඒගොල්ල හැමදාම ඉල්ලනවා ප්‍රහාර ගුවන් යානා දෙන්න කියලා, ඒව අරගෙන දෙන්නේ නැහැ. නාවික හමුදාට තියෙන්නේ බෝට්ටු දෙකක් විතරයි. කෝස්ට් ගාඩ්, ඔෆ්ෂෝ පෙට්‍රෝල්. යුද නැව් නෙමෙයි. හැබැයි අපිට ඉන්න ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් කෙනෙක්. ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් කෙනෙක් කියලා යුද නැව් එකක්වත් නැහැ. අඩු ගානේ අනාගතයට හරි හරි විදියට ඇඩ්මිරල් කෙනෙක් හදාගන්න අපට මම හිතනවා නායක හමුදාවටත් අනිවාර්යයෙන්ම ශක්තිමත් වෙන්න යුද නැව්වාදී ආරම් දෙන්න ඕනේ. ඒ වගේ උසස් සීන් දීලා අපේ හමුදා වල ගෞරවය පහත වැටෙන්න වැඩ කරපු කට්ටිය ඒ වගේ වාකීම් බාර ගන්න ඕන. ඊළඟට මම දැක්ක බජට් එකෙන් බිලියන 25ක් පමණ හමුදා තුනේ කැපිටල් එකේ වෙන් කරලා තියෙන මුදල්, ඒ කියන්නේ ඩොලර් මිලියන 130ක් පමණ මම හිතන විදියට. එවැනි මුදලක් වෙන් කරලා තියෙනවා නම් මම දන්නේ නැහැ මේ මුදල සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙන හරි යුද හමුදා මූලස්ථානය හදන්නද කියලා. මොකද ඒක හදනවා හදනවා දැන් හැමදාම හමුදාපතිවරු 4 දෙනෙක් හිටියා මූලස්ථානයක් නැතුව මගෙන් පස්සේ. වර්තමාන හමුදාපති මූලස්ථානයට ගියා නමුත් තාම ගුවන් හමුදාවට නායක හමුදාවට එකට යන්න බැරි වුණා. ඒ වටත් මුදල් වෙන් වෙනවා ඇති කියලා මම හිතනවා. නමුත් මේ ඩොලර් මිලියන 130ක පමණ මුදල හමුදා නවීනකරණය කරන්න පාවිච්චි කරන්න පුළුවන් නම් අවශ්‍ය නවීන අවියවුද ගන්න මම හිතනවා යම් කිසි ප්‍රමාණයකට ඇඟට දැනෙන ශක්තියක් මේ හමුදාවට ලබා දෙන්න පුළුවන් වෙයි. ඊළඟට බුද්ධ්‍යංශ. බුද්ධ්‍යංශවල ප්‍රධානි එක්කෙනෙක් දෙන්නෙක් මාරුණා. ඒ ආරෙන්න බුද්ධ්‍යංශවල කිසිම වෙනසක් වෙලා නැහැ. කිසිම වෙනසක් වෙලා නැහැ. නමුත් මම අහලා තියෙනවා සමහර අදාළ බලධාරීන් කියනවා දැන් අපි මේ අපේ සංවිධානය කරා මේවා ශක්තිමත් කරා කියලා. බුද්ධ්‍යංශ ඒ වගේ ජාලය ඒවා ව්‍යාප්ත කිරීම ඒවට තියෙන සම්බන්ධතා ගොඩනැගීම ඒ වගේ කිසි වෙනසක් වෙලා නැහැ. එක්කෙනෙක් දෙන්නේ ජේෂ්ඨ නිලධාරි මාරු කරා කියලා බුද්ධ්‍යංශ ශක්තිමත් කළ ඉවරයි කියලා අවුරුද්දක් ඇතුළේ සතුටු වෙන්න බෑ. ඔය බුද්ධ්‍යංශ හරියට හදනවා නම් වෘත්තීමේ නිපුණත්වය ලබා දෙන්න ලෝකේ අනිත් බුද්ධ්‍යංශත් එක්ක ගැළපෙන්න පුළුවන් විදියට අනිවාර්යයෙන්ම කෙටි දුර සැලැස්මකින් අවුරුදු 5ක් 6ක්වත් යනවා. හරියට සම්පූර්ණ සැලැස්මක් සම්පූර්ණ කරන්න අවුරුදු 10කින් එහා සැලැස්මක් යනවා. ඒකන්ද අවුරුද්දක් ඇතුළත බුද්ධ්‍යංශ අපි හැදුවා. දැන් රට සුරක්ෂිතයි කියන සුරංගනා කතා යමෙක් ඒවයි කතා කියනවා නම් ඒකෙන් තේරෙන්නේ ඒක වෘත්තීය අවශ්‍යතාවය හරියට තේරුම් අරගෙන නැතුව කරන කතාවක් හැටියට ඒ වගේ දේවල් මම දකින්නේ. බුද්ධ්‍යංශ අනිවාර්යයෙන්ම ශක්තිමත් වෙන්න ඕනේ. ඒව හරියට හැදුවා නම් මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේක ඇතුලේ ඉන්න වේටර් කෙනෙක් වෙන්න පුළුවන්. මෙතන ඉන්න අපේ මේ උදව්වට ඉන්න මහත්තයෙක් වෙන්න පුළුවන්. මේගොල්ලොත් කවුරු හරි බුද්ධ්‍යංශවල සමාජික වෙන්න ඕනේ. එම තමයි ලෝකයේ අනිත් රටවල ලේවා සිද්ධ වෙන්නේ. ඊළඟට යුද හමුදා රෝහල. අපේ රටේ තියෙන උසස්ම ගණයේ රෝහල. නමුත් තා හුඟා දේවල් දිනු කරන්න පුළුවන්. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් පවා යුද හමුදා රෝහල හරහා ආපු කෙනෙක්. ඒක හන්දා අපේ දක්ෂයෝ ඉන්නවා, පළපුරුද්ද තියෙන අය ඉන්නවා. දාස් ගණන් සබලුන්ගේ ජීවිත බේරාගත් වෛද්‍යවරු ඉන්නවා. ඒක හන්දා යුද හමුදා රෝහල නවීනකරණය කිරීම අත්‍යවශ්‍යයි. ඒක නවීනකරණය කරන්න පුළුවන්. දැන්ටත් මා හිතන්නේ රටේ ජනාධිපති ආරක්ෂක ඇමති වගේ අය ගිහිල්ලා ප්‍රතිකාර ගන්න යුද හමුදා රෝහලේ සියලුම හමුදාවලට ප්‍රතිකාර කරන්න පුළුවන් විදියට අවශ්‍ය විදියට මේක ශක්තිමත් කරන්න ඕන, නවීනකරණය කරන්න ඕනේ. විශේෂයෙන්ම විශ්‍රාමිකයන්ගේ පවුල්වල උදවියට අපේ සෙබළුන්ගේ විශේෂයෙන් විශ්‍රාම ගියාම ඒගොල්ලෝගේ පවුල්වල අයට වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ ප්‍රශ්න තියෙනවා. ඒකන්ද මේ රෝහල ශක්තිමත් කරලා මේක තවත් වර්ධනය කරවලා ඒ හැකියාවල් පහසුකම් ලබා දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒක අත්‍යවශ්‍යයි. ඉදිරියට අද අපි විපක්ෂ නායකතුමත් කතා කරා වැක්සින් එක ගැන. කොවිඩ් මම මීට ඉස්සෙල්ලා කතා කරා. දැන් ඉන්දියාවේ යුද හමුදාට තමයි බාර දීලා තියෙන්නේ කොවිඩ් වැක්සින් එක කරගෙන යන ඒ ව්‍යාපාරේ. ඇමරිකාවේ බාර දීලා තියෙන යුද හමුදාවට. මම හිතනවා අපේ යුද හමුදාවටත් මේ හැකියාව තියෙනවා. ත්‍රිවිධ හමුදා මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක හරියට යාන්ත්‍රණයක් හදලා මේ වැඩේ කරෝතින් මම හිතනවා අපට ඒ වැක්සින් එකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගැනීමේ ඉදිරි පියවරක් තියන්න පුළුවන් කියලා. ඊළාට හමුදාවල සහ පොලිසියේ සේවය කොට විශ්‍රාම යන්නන්ට ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය මුල්‍ය ශක්තියක් ලබා දෙන්න ඕන. අනිකුත් හමුදාවල් අපෙත් යන්න පුළුවන් අවුරුදු 5කින් සැබලෙකුට ගෙදර යන්න පුළුවන්, 12න් යන්න පුළුවන්, 22න් යන්න පුළුවන්. ලෝකයේ අනිත් හමුදාවල ඒ වෙලාවට යනකොට ඒගොල්ලෝ මුල්‍ය ශක්තියක් ඇතුව යන්නේ. ඒගොල්ලෝ මොනවා හරි ගාණක් හම්බෙනවා අතට. අවුරුදු 22කින් යනවා නම් අඩු ගාණේ ගයක්වත් හදාගන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕන. අවුරුදු 42ක් 45ක් කියලා යන සැබලෙකුට අලුත් රක්ෂාකට යන්න බෑ. ඒගොල්ලන්ට ආරම්භයක් සෑම් රැකියාවක් කරගන්න පුළුවන් වෙන්න ඕන. එවැනි ක්‍රමවේදයක් මේ රටේ කවදාවත් හදලා නැහැ. ඒක අනිවාර්යයෙන්ම හැදිය යුතු දෙයක්. ඒකට අපි අඩිතාලමක් දාන්න ඕනේ. පොලිසියටත් මම හිතන්නේ මේ ප්‍රශ්නේ බලපානවා. ජීවිත කාලයක් අවුරුදු 25ක් වෝ පොලිසිය සේවය කරලා පාරවල් වල හිටගෙන ඉඳලා හැම අර්බුදයකට මුහුණ දීලා ඊට පස්සේ ගෙදර ගියාම ඒගොල්ලන්ට ගිහිල්ලා සමහරලාට ගෙදර තියෙන කුඹුරක් කොට කොට ඉඳ වෙනවා. ඒවරත්නම් එහෙමවත් දෙයක් නැති කට්ටිය නිකන් ගෙවල් වලට වෙලා ඉන්නවා. කන්ද මේගොල්ලන්ට මේ වගේ ශක්තියක් ලබා දෙන්න ඕනේ අනිවාර්යෙන්. එක්ක මුදලින් එහෙම නැත්නම් වතු පිටි වලින් ගේකින් දොරකින් ඒ ශක්තිය ඒගොල්ලන් ලබා දෙන්න ඕනේ. මම දැක්කා මට ලිපියක් හම්බුණා මට කතා කරා කුරුණෑගල රණවිරුවෝ. මේ දවස්වල මේ ගැන සොයා බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා බලධාරීන්ගෙන්. කුරුණෑගල රණවිරුවෝ විශ්‍රාමිකයින් 9600ක්. කුරුණෑගල ඊයොන් ලංකා ඉන්වෙස්ට්මන්ට් හා ෆිල්ම් ප්‍රොඩක්ට්ස් කම්පැනිය. ඒ කම්පැනි ආයෝජනය කළා තියෙනවා. රණවිරුවෝ 9600ක්. අන්තිම ඔක්කොටම පොල් තියලා රණවිරුවන්ට මුදල් නැති වෙලා තියෙනවා. ඒ කම්පැනි කරපු කට්ටිය ආගියාතක් නැහැ. ඒ වගේ වගකීම් බාර ගන්න කිසි කෙනෙක් නැහැ. අඩු ගානේ මේ වැනි දේවල් ඉදිරියටවත් නොවෙන්න අවශ්‍ය පියවරක් ගන්න පුළුවන් නම් ඒ රණවිරුවන්ට යම් කිසි සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ කරන්න කියලා අපි රජයේ නිල්ලා සිටිනවා. ඊළාට හමුදාවලුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය මේක ඊට වැඩගත්. හමුදාවලුන් යුද්ධයේ තිබුණා නැතත් රට පුරාවටම රාජකාරී කරන දුෂ්කර පළාත්වල හැමදාම වෙලාවට ගෙදර එන්න හම්බෙන්නේ නැහැ. සමාජලාට මාසෙකට එන්න හම්බෙන්නේත් නැහැ. ඒකන්ද ඒගොල්ලොන්ට ගෙදර ගැන හිතන්න තියෙන වෙලාව අඩුයි. ඒකන්ද රණවිරුවන්ගේ දරුවන්ට අධ්‍යාපනයට අපි කලින් හැදුවා. මම හමුදාපති කාලේ වර්තමාන ජනාධිපති ආරක්ෂක ලේකම් ආරක්ෂක විද්‍යාලයේ මැලේ ස්ට්‍රීට් එකේ මම දුන්න හමුදාවේ ඉඩමක් සහ ගොඩනැගිලියකට හමුදාවේ දායකත්වයේ විශාල වශයෙන් දීලා ඒක හැදුවා. අපේ ආණ්ඩුව තියෙද්දි කුරුණෑගල එකක් හදනවා කියලා තිබුණා. මම හිතන්නේ ඒ වැඩේ ක්‍රියාත්මක වුණා කියලා. නමුත් අනිවාර්යයෙන්ම ඉදිරියේදී ප්‍රධාන නගරවල දකුණු ඉඳලා පටන් අරන් මධ්‍යම ප්‍රදේශයේ හැමතැනටම ආරක්ෂක පාසල් හැදීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන ගැටලු යම් දුරකට විසඳා ගැනීමටත් උදව් වෙන්න පුළුවන්. ප්‍රධාන පාසල් ඉල්ලීම තියෙන පාසල්වල තියෙන තදබදය අඩු කර ගැනීමටත් ඒක වහලක් වෙනවා. එකන්ද ඒ ගැන අවධානය යොමු කරන්න කියලා අපි තමුන්නාසලාගේ ඉල්ලා සිටිනවා. අධ්‍යාපන ඇමතිවෙතන් නෑ. නමුත් මම හිතනවා මේ පණිවිඩය එතුමාට යයි කියලා. ඊළඟට ආබාධිත සෙබළුන්ගේ වැටු ප්‍රශ්නය. මට මේ දැනුත් ලියුමක් හම්බුණා හිටපු සභාපති මාතර රණවිරු සංසදේ. එයා ලියුම ලියලා තියෙනවා ජනාධිපතිට. එතුමා දුරකථනයෙන් කතා කරා. එතුමා කියන අඩු ගන්න මේ ලියුම ලැබුණ කියලාවත් කාගෙන්වත් පිළිතුරක් නැහැ කියලා. ඡන්දෙට ඉස්සෙල්ලා පොරොන්දු වුණාලු මේ ඔක්කොම දෙනවා කියලා. සාකච්ඡා තිබ්බලු. දැන් මේ ලියුම ලැබුණා කියලාවත් එතුමාට හම්බුනේ නැහැලු පිළිතුරක්වත්. අපි දැක්කා ඒගොල්ලෝ උද්ඝෝෂණ කරනකොට තමුන්නාන්සේලාගේ නායකයන් ගිහිල්ලා තැඹිලි වතුර හැම් පොවනවා. සමහරලාට ඒගොල්ලොන්ගේ උද්ඝෝෂණ දේශපාලනීකරණය වෙලක් තිබුණා. නමුත් ඒවා හන්දා අපට සමහරලාට ඒවට ශක්තියක් වෙන්න බැරි වුණා. නමුත් මාත් පුද්ගලිකව හිතනවා මේ ආබාධිත රණවිරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ විසඳන්න ඕනේ දේශපාලනීකරණය කරගන්න නැතුව. ඔබ දේශපාලනීකරණය කරන්න බෑ. දේශපාලනයට ගෑවෙන්න කැමති ඉන්නවා 3-400ක්. නමුත් 1000 ගාණක් ඉන්නවා දේශපාලන වැඩවලට අතකොළු වෙන්න කැමති නැති අය. එකන්ද මේ ප්‍රශ්නේට විසඳුමක් සොයන්න කියලා ආරක්ෂක ලේකම් හමුදාවේ හිටියා. ඊළඟට ජනාධිපති හමුදාවේ හිටියා. මෙහෙම තත්ත්වයක් යටතේ අඩු ගාණ මේ ආබාධිත සෙබළුන්ට සාධාරණ ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. පොලිස් නිලධාරීන්ගේ මැසිවිල්ලක් තියෙනවා. අපි වැඩි කරපු බට 12ක දෙනෙක් අපි 20ක් කරා. නමුත් ඒවා ගෙව්වේ නැහැ තමුන්නාසලගේ ආණ්ඩුවාවට පස්සේ. කන්ද ඒ ගැන අවධානය යොමු කරන්න. ඉතිහාස සාමයවති මෙතන ඉන්නවා. තමුන්නාසයේ පුත්‍ර රත්නයක් ඉන්නේ මම හිතන්නේ පොලිසියේ. ඒකන්ද තමුන්නාසයේ මේක ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. පොලිස් නිලධාරීන්ට පුතාටත් එතකොට බටයක පොඩ්ඩක් වැඩි වේවි. ඒකන්ද මම හිතනවා මේ ගැන තමුන්නාසල අවධානය යොමු කළ අපි වැඩි කරපු දේ අඩු ගානේ ගෙවීමට තමුන්නාසල ක්‍රියා කරන්න. මම දැක්කා නීතිය සාමයේ ඇමති මම ආනන්ද විද්‍යාලයේ කැඩට් සාජන් ඉන්නකොට මගේ හිටපු කෝප්‍රල් මට සතුටුයි ඔබතුමා දැන් ඔය වගේ දියුණු වෙලා උසස්තනක ඉන්නවා දකින්න. ඔබතුමා කතා කරා විනය හදනවා කියලා පොලිසියේ. ඒක හොඳ දෙයක්. අනිවාර්යයෙන්ම ඕන පොලිස් ස්ථානයක් ගත්තොත් අඩු ගානේ පීසිලා දෙන්නෙක් හරි ඉන්නවා කප්පම් ගන්න අල්ලස් ගන්න කසිප්පු බොන කසිප්පු මුදලාලි ආරක්ෂා කරන. අඩු ගානේ තරු ගහගත්ත එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා. පොලිසිය සමස්තයක් වශයෙන් ගත්තොත් 10%ක් පමණ. නමුත් හැම පොලිස් ස්ථානයකම මේවා එකට ඉන්නවා. තමුන්නාසේ වැඩේට අත ගහනවා නම් හොඳයි. හැබැයි ඒක ගෙදරින්ම පටන් ගන්න. පුතාගෙම පටන් ගන්න පුළුවන්. අපි දැක්කා තමුන්නාසේ පුතා සෙලුට් එකක් ගහලා තමුන්නාසේ බදා ගන්නවා. ඉතින් එතකොට ආදර්ශයක් දීලා එතනින්ම පටන් ගන්න පුළුවන්. සියලුම දේ විනයානුකූලව කරන්න. තමුන්නාසේ කියලා තිබුණා පාතාලේ මම දැක්ක රූපවාහිනියේ තර්ජනාත්මකව තමුන්නාසේ කිව්වා පාතාලේ අපි ඉවර කරනවා හොඳින් බැරනා නරකෙන් කියලා. මීට ඉස්සෙල්ලා හිටපු අයත් ඒ වගේම තර්ජන කරා එල්ලලා මරනවා කිව්වා අරවා කිව්වා මේවා කිව්වා. නමුත් ඒ තිබුණු දේවල් එහෙම යනවා. ඒක හන්දා ඒවා තර්ජන නොකරට කවන්නේ නැහැ මාධ්‍ය හමුවේ. අපිට දකින්න අවශ්‍යත් නැහැ තර්ජන අහන්න ඕනෙත් නැහැ. තමුන්නාසේ වැඩේ කරලා ඉවර කරන්න තමුන්නාසේ ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සත්භාවයෙන්.
බලන්න මේ ඔබතුමා මේ කිව්ව මගේ පුතාව හදාගන්න කියලා, ඒකෙන් ඔබතුමා අදහස් කරන්නේ මගේ පුතා මේ පාතාලේ කෙනෙක් කියලාද?
ඔබතුමා දෙක පටලා ගත්තා.
නෑ, පුතාගෙන් පටන් ගන්න කිව්වෙන්ද? ඒක මං
කිව්වේ. ඒ දෙක ඉතාල වෙන වෙනම මං කිව්වේ. පොලිසිය විනය හැදීම වෙන කතාවක්.
ඒකද මේ
ඔබතුමා පාතාලේ මර්ධනය කිරීම වෙන කතාවක්.
ආනන්ද විද්‍යාලේ ඉගෙන ගත්ත ඉතාම හොඳ විනයගරුක නිලධාරියෙක්. අන්න ඒක තමයි ඔබතුමා කිව්වා පාතාලේට තර්ජනය කරයි කියලා. මම කිව්වේ පාතාලේ අයට වුණත් මැරකම් අතහැරලා මේ අවියවද බාර දෙන්න. එතකොට අපි රජයක් වශයෙන් සලකලා බලන්නම්.
නැත්නම්
කලේ නැත්නම් අනිවාර්යයෙන්ම අර කිව්වා වගේ ලෝකේ තියෙන දරුණු
ආදී
නිම කරපු අපිට පාතාලේ විනාශ කරන එක ඉතරක් කරුණක් නෙමෙයි කියන තරම මං කිව්වේ.
ඔය තමයි මම කිව්වේ. ඒ වුණා අපි දිගින් දිගටම තර්ජනාත්මක දේවල් ඒ වගේ වැහුවා. නමුත් ඒවා සිද්ධ වුණේ නැහැ මේ රටේ. ඉතින් ඔබතුමාටත් මම ආශිර්වාද කරනවා. ඒ ගණයට නොවැටි මේ වැඩේ කරන්න අපිත් ඔබතුමාට ආශිර්වාද කරන්නම්. අපි ඔබතුමා වෙනුවෙන් ජයගෝසා නගන්නවා. අනිවාර්යයෙන්ම. හැබැයි පුතාගේ විනය නැහැ කියන එක මං කිව්වේ නෑ. ඔබතුමා වැරදියට ඒක තේරුම් ගන්න එපා කිව්වේ. මොනවා කිව්වේ? හැබැයි මගේ පුතා හිටියා නම් ඔබතුමා ඉන්න තැන මම හිටියා නම් මගේ තු පුතා හිටියා නම් පොලිසිය මං ඒතන යුනිෆෝම් එකක් ගහන් ඇවිල්ලා මාව බදා ගන්න දෙන්නේ නැහැ. ඒක තමයි අපි වෙනස් මිනිස්සු, වෙනස් පුද්ගලයෝ. ආ හමුදාවල නිරැඳුම් අඳින තැන්වල ඒක වෙනස් ක්‍රමයක ඔබතුමා සමාවට බදාගන්නේ. නමුත් මම වැඩ කරේ එහෙම නෙමෙයි. මං වැඩ කරේ එහෙම නෙමෙයි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒවයි ප්‍රතිඵල තමයි මං කිව්වේ. තමුන්නාසේ අහන් හිටියද මං කියපුවා. ඒ ජයක් ගන්න ලැබුවේ මගේ ගමනේ ගිහිල්ලා. තවුන්නාසේ නිකන් මඩ ගහන්න ලෑස්තියෙන්න එපා. දන ගහන්න මේක කරාටි කියලා හිතුවද? නැත්නම් මේක බතික් කියලා හිතුවද? දෙන්න දෙන්න කතා කරතුවා දෙන්න.
ඔව් ඔව් එමන්තුමා.
එමන් මම මෙතුමාට කිව්වේ
එතුමාට කතා කරන්නේ
නෑ. මෙතුමාට කිව්වේ මේ වෙන කතාවක් කරලා ගන්න ඕනේ නෑ. මම ඇහුවේ තමන් තාත්තා අමාත්‍යරෙක් වුණාම පුතා ඒ අමාත්‍යංශයේ ඉන්න නිලධාරියෙක් විදිහට ආදරයක් ඉදලා බදාගත්තම ඒ තියෙන මනුෂ්‍යකම නැත්තම් එයාව දනගස්සන්න දදන්නේ මේ.
ඒක හමුදාවල
එහෙම හමුදාවල ඉන්න එපා කියලා අපි කියන්නේ. තමුන්නාසේ මේ බිත්තරේ
කොහොම ඉස්සුරියම තමයි.
හමුදාවල ඒක ඔබතුමා දන්නේ හමුදා ගැන.
හරි.
ඔබතුමා දන්නේ බතිජ්ජන ඔබතුමා පොලිසිය ගැන දන්නේත් නැහැ. දන්නවා කියලා හිතන් ඉන්න හැම එකම.
එයා වාසි පැත්තට යනවා.
ඊළඟට ගරු කතානායකතුමනි, යුද අපරාධ ගැන තව ඕන පොයින්ට් ඔෆ් ඕඩර් එක ඉවරද? ඇත්තට කොරපු හැටි තමයි නේ. නැට්ටුවන්ට බෑව කරන්න. ගරු කතානායකතුමනි, යුදාපරාධ ගැන තමුන්නාසලා දන්නවා. අපගේ ගරු විදේශ මන්ත්‍රීතුමාත් මා එක්ක අපි නිකන් එළිය හම්බෙලා වචනයක් දෙයක් කතා කරා. නැවතත් චෝදනා ඉල්ල වෙනවා. මම දැක්කා එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ගෙනාවා යුදාපරාධ ගැන අපි අර සාමූහික ඇග්‍රීමෙන්ට් එකෙන් අයින් වෙච්ච එක ගැන මේගොල්ලෝ අප්‍රසාදය පළ කරලා කතා කරා. ඒ අතරෙම ඒ මන්ත්‍රීවරයා කතා කරා මිලිටරි කරණය ගැනත්, හමුදා අයවලුන් සිවිල් තනතුරු වල දැමීම ගැනත් ඒගොල්ලන්ගේ අප්‍රසාදය. මේකේ ක්ෂේත්‍ර දෙකක්. නමුත් මම මේක කතා කියන්නේ ලෝකයේ අනිත් රටවල් ඒගොල්ලෝ අමතක කරලා ඒගොල්ලෝ කියන දේවල් වලටත් අහුම්කන් දෙන්නේ නැතුව රිමල් විරංශ ගරු ඇමතුමා වගේ හැම එකටම විදේශ කුමන්ත්‍රණ මත්පෙත්තක් ගෙවුවත් දේශ කුමන්ත්‍රණ හැම එකම විදේශ ඒ ඇහිඳ දකින්න නැතුව. නමුත් අපට හුදකලා ජීවත් වෙන්න බැරි හින්දා මේ ලෝකේ අපි දන්නවා අපේ වෙළඳ ගනුදෙනු තියෙනවා, අපේ GSP plus tax තියෙනවා, මේ රටවල් එක්ක tax අහන. ඒකන්ද මේවා ගැන අනිවාර්යයෙන්ම සාධාරණව ඉදිරියට කතා කරලා මේවට හරි අවසානයක් දකින්න පුළුවන් තීරණ ලබා ගන්න කියලා අපි තමුන්නාන්සලෙන් ඉල්ලා සිටි. මේව අවුල් කරලා දිගින් දිගටම ඇදගෙන ගියොත් අන්තිමට ඒවට ගොදුරු වෙලා ඉන්නවා අපි. මට තාම මගේ ළමයි බලන්න යන්න වීසා එකක් ගන්න බෑ. මම හිතන්නේ තව ඒ වගේ හුඟක් ඔය හමුදාපතිට බෑ. හමුදාවේ ජේසිනදාරියන් 51 දෙනෙකුට බෑ. නමුත් මේ ප්‍රශ්න අපි විසඳා ගන්න ඕන. මේ විදියට නැත්තම් ගියොත් මේ රටේ කීර්තිනාමයටත් හොඳ නෑ. මේවා අනිවාර්යයෙන්ම අවසානයක් දැකිය යුතු දේවල්. ඊළඟට සිවිල් පරිපාලනයට හමුදා නිලධාරීන් දැමීම ගැන මගේ මතය ප්‍රකාශ කරනවා. සමහර තැන් තියෙනවා එහෙම දාලා ප්‍රයෝජන ගන්න පුළුවන්. ආරක්ෂක ලේකම් මම දකින්න සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකමුත් ඉතාම රටේ වර්තමාන අර්බුදකාරී තත්ත්වය හමුවේ එතුමා ඉතා ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. කස්ටම්ස් වලට දාලා තියෙන දක්ෂ හමුදා නිලධාරියෙක්. නමුත් සමහර දේවල් මට පේන්නේ ඒවා සාධාරණීකරණය කරන්න පුළුවන් කියලා. කෘෂිකර්ම අමාත්‍යාංශයට හමුදා නිලධාරියෙක් ගිහිල්ලා මොනවද කරන්න පුළුවන්? පාරිභෝගික අධිකාරියට හමුදා නිලධාරියෙක් ගිහිල්ලා මොනවද කරන්න පුළුවන්? ඒ වගේ සමහර දේවල් නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒකෙන් අනවශ්‍ය මතයක් ගොඩ නැගීම පමණයි. පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ යම්කිසි අප්‍රසාදයක් ඇති වෙනවා. එකන් දෙවෙන් දේවල් අවශ්‍ය තැනදී පමණක් කිරිය යුතුයි. නැත්නම් හමුදා වලටත් වැරදි චෝදනා එල්ලෙන්න පුළුවන්, ඇඟිල්ල දික් වෙන්න පුළුවන් මේ වගේ. ඊළඟට අපේ ගරු මන්ත්‍රීතුමිය ගීතා කුමාරසිංහ මැතිණිය මන්ටිය සැහැල්ලුවෙන් කතා කරන්න යන්නේ ඉස්සරහට. එතුමිය මන් දැක්ක ප්‍රකාශ කරලා තියෙනවා සනීප ආරක්ෂාව ගැන ඒගොල්ල බලා ගන්න පුළුවන්, ඒගොල්ලන්ට ජාතික ආරක්ෂාව විතරක් දුන්නොත් ඇති කියලා.
කාලය ගැන ටිකක් අවධානය යොමු කරුවොත් හොඳයි.
කාලය මට දෙනවා. ඉතින් ඒක හන්දා මේ මැතිණිය හෙම් බෑ. අපි කැමැති ඔබතුමියලා ඒ සනීප ආරක්ෂාවත් හොඳට බලා ගන්නවා නම්. මොකද ඒක ගැන අපට අයිතියක් තියෙන පුරුෂයින් හැටියට අපේ කාන්තාවන්ගේ සනීප ආරක්ෂාව ගැන කතා කරන්න. ඒක නිසා ජාතික ආරක්ෂාව හමුදාවට බාර දෙන්න ගරු කාන්තාවෝ සනීප ආරක්ෂාව බලා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපි කැමැති එහෙම බලා ගන්නවට. ඒක එක ඒවා කියනවා මම දන්නේ නැහැ, මට අදාළ නැහැ. ඊළඟට මම යෝජනා කරා, දිගින් දිගට යෝජනා කරා. මම දේශපාලනේ ආපු දවසේ ඉඳලාම හමුදාපතිවරු අපේ හමුදාවල තියෙන ශක්තිය අනුව අපිට පුළුවන් විශේෂයෙන්ම යුද හමුදා ගත්තොත් අපේ තියෙන ව්‍යවස්ථානුකූලව හමුදාපතිවරු 3 දෙනා එක නිලයේ ඉන්න ඕනේ. නමුත් යුද හමුදාපති 1,02,000 හමුදාකට අණ දෙනවා. ඒතරී යුද හමුදාපති අනිවාර්යෙන් තරු 4 ජෙනරල් කෙනෙක් වෙන්න ඕනේ. හමුදාවේ බලය අනුව. ඒක හන්දේ යෝජනාව මම හැමදාම දේශපාලනේට ආපු දවස් ඉඳලා කරනවා. ඒක කෙරිය යුතු දෙයක්. කරන්න පුළුවන්. විශාල මුදලක් ඇය වෙන වැඩක් නෙමෙයි. එතකොට අනිත් හමුදාවලටත් ඒක යන්න පුළුවන්. ඊට අමතරව එතනින් එහාට ගිහිල්ලා එතන පල්ලෙහැ ඉන්න ජේෂ්ඨ නිලධාරීන් තව ඒ ළඟම පල්ලෙහැ ඉන්න 7-8 දෙනෙක් ඉන්නවා තනතුරු ආඥාපතිවරු වගේ කට්ටිය. ඒගොල්ලෝ තරු 3 ජෙනරල්ලා කරන්න පුළුවන්. ඒ විශාල මුදලක් යන දේවල් නෙමෙයි. වැටුප වැඩි නොකරත් ඒ තනතුරු ලබා දෙන්න පුළුවන් නම් මම හිතනවා අපේ හමුදාවලට මේගොල්ලෝ පිටරට ගිහිල්ලා වෙනත් හමුදාපතිවරු හම්බ වෙනකොට ඒ හැම අවස්ථාවකදීම ඒවා ඒගොල්ලොන්ට ශක්තියක් ලබා දෙනවා කියලා. එකන්ද යෝජනා ගැන කරුණා කරලා සලකා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊළඟට මම එනවා රටේ ආරක්ෂාව කියන්නේ. රටේ ආරක්ෂාව කියන්නේ රටේ හැමෝන්ටම ආරක්ෂාව තියෙනවා. ප්‍රභූවරුන්ට පමණක් නෙමෙයි. හිඟන්නටත් ආරක්ෂාව තියෙන්න ඕන. හැම කෙනාටම. දේශපාලන වාද ભેද වලින් තොරව. ඒතකොට ඒ ආරක්ෂාවේ අයිතිය හිරගෙවල් වලින් හිරකාරයටත් තියෙනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක්කෙනාටත් තියෙනවා. මිනිමරුමක් කළ හිරේ ගියා නම් අපේ වගේ අයටත් ඒ අයිතිය තියෙනවා. ඉතින් ඒක හන්දා මහර සිද්ධියේදී මම දකින විදියට තමුන්නාසෙලා ඒ වෙච්ච දේවල් සමහර සාධාරණීකරණය කරා, ඉවර ගත්තා. අපි මේක පාලනය කරා කියලා මම දැක්ක ආරක්ෂක ලේකමුත් කියලා තියෙනවා. නමුත් සදාචාරාත්මක රටවල් වල මම හිතනවා මේවා මීට වඩා මෙච්චර දුරදිග නොගිහිල්ලා පාලනය කරගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. අපි ඒ ක්‍රමවේද අනුගමනය කරන්න ඕන. දැන් ඉස්සෙල්ලා අපේ ගරු අමාත්‍යතුමා අලිසබ්‍රි මැතිතුමා කිව්වේ අපි හිරගෙදැට්ට දාලා කට්ටිය හොඳ පුරවැසියෝ කරලා එළියට ගන්නවා කිව්වා. දැන් මෙතන සිද්ධ වෙන්නේ හිරගෙදැට්ට දාලා එතනින් අරනවා කනත්තට. ඊට පස්සේ විමල් වීරවංශ මැතිතුමා අය කට්ටිය කියනවා මේගොල්ලොන්ට ලේ දකින්න ආසයි කියලා. ඒ දකින්න ආසවුනේ දැයි ඒගොල්ලොන්ට නෙවෙයිනේ. අන්තිමේ ඒගොල්ලොන්ගේ පපුවට වෙඩි වැදුනම ඒ මිනිහා ලේ දකින්න ආසයි ඉඳ පපුව දුන්නද උණ්ඩේට. එතකොට ලේ දකින්න ආසාව තිබිලා තියෙන්නේ වෙඩි තියපු මිනිහට. ඒ විදිහට අර්ථකථනය එන්න ඕනේ. ඒක මම මේ වරදක් කියලා නෙමෙයි, ඒ එතරම් යොදවපු පොලිස් නිලධාරීන්ට හෝ හමුදා නිලධාරීන්ට. නමුත් මේ වගේ තත්ත ඇති නොවෙන්න නිසි පරිසරයක් ගොඩ නැගීම මම හිතනවා බලධාරීන්ගේ යුතුකමක්. එකපාර මේක වුණා හරියට අවුරුදු 8කට ඉස්සෙල්ලා. වැලිකඩ සිද්ධ වුණා අවුරුදු 8කට ඉස්සෙල්ලා නොවැම්බර් මාසේ. නැවතත් අවුරුදු 8කට පස්සේ නොවැම්බර් මාසේ සිද්ධ වුණා මහර. ඒකට ඉදිරියට මේවා නොවෙන්න අවශ්‍ය පියවර ගැනීම මම හිතනවා සදාචාරාත්මක රටක් හැටියට අපි අනිවාර්යයෙන්ම යම්කිසි ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ. අපිට මේවා කිරීම ජනතාව වෙනුවෙන් අපි යුතුයකම් හැටියටයි මම දකින්නේ. ඊළඟට මම දැක්කා රූපాయనిය මම දැක්කා පරිසර නාස්තිකරණ යල්ලන්න හමුදාව දානවා කියලා තියෙනවා. නමුත් අපි දකිනවා අද රටේ පරිසර නාස්තිකරණ අය අල්ලන්න දෙයක් නැහැ. හමුදා අවශ්‍ය නැහැ. පොලිසියටත් අල්ලන්න පුළුවන් ඒවා එලිපිට කරන්න. නමුත් හමුදාව දැම්මත් වෙන්නේ මොකද? හමුදාට ගිහිල්ලා අල්ලන්න පුළුවන් එතන තියෙන බුල්ඩෝසර් එක. ඒවට නම් පස් කපනවා නම් ඒ කුලීකාරයෝ ටික අල්ලන්න පුළුවන්. නමුත් ඒක නඩු දාන්න ඕනේ නීතිමය ක්‍රියාමාර්ගයට ගෙනියන්න ඕනේ මිස පිටිපස්සේ ඉන්නවා. ඒකන්ද මේවැනි දේවල් වලට හමුදා වේදවීම හැමදේම කොහෙන් හරි නිකන් වතුර ගලා බහිනවා නම් එතනට හමුදා දාන්න අවශ්‍ය නැහැ. මේවා කරන්න කට්ටිය ඉන්නවා. වනජීවි නිලධාරීන් ඉන්නවා. අපි දකින අනිත් පැත්තේ වන සංරක්ෂණ නිලධාරීන් ඉන්නවා. පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලන්ට ඒවා කරන්න පුළුවන්. අවශ්‍යතාවය තියෙන්නේ අපිට තියෙන්න ඕනේ අවශ්‍යතාවයක් අපිට තියෙන්න ඕනේ සංස්කෘතියක් ඒවා කරන අය අල්ලලා දඬුවම් කරන. ඒ දඬුවම් කරන ටික කරන්නේ අල්ලලා ගෙනලා බාර දෙනවා. අපදීලා එළියට යනවා. එතනින් එහාට කවුරු හරි දුප්පත් මිනිහෙක් කුලීකරුවෙක් හරි බුල්ඩෝසර් ඔපරේටර් කෙනෙක් හරි ඒකට වා කියන්න ඕනේ. එතනට යනවා නම් මේවන් දේවල් කළා එකේ ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ. ඒක හන්දා පරිසර නාස්තිය නවත්තන්න බෑ හමුදාව. මම දැක්කද රූපවාහිනියේ ක්ලේම බෝම්බයක් ගේනවා අහුවෙලා තියෙනවා. ගන්ද මේ ගැන අනිවාර්යයෙන්ම අපේ බුද්ධියශ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්ලේම බෝම්බේ ගේනකොට ඇල්ලුවා. නමුත් එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ක්ලේම බෝම්බේ හැදුවේ කොහමද? හදපුවාට අවශ්‍ය ආම්පන්නාවේ කොහෙන්ද? අවශ්‍ය වෙඩිද්‍රව්‍ය ආවේ කොහෙන්ද? ඒක හන්ද එතන ඉන්නු පටන් ගන්න ඕනේ. බෝම්බේ ඇල්ලුවා බෝම්බේ ගෙනාවු එක්කන ඇල්ලුවා කියලා ප්‍රශ්න ඉවර වෙලා නැහැ. එක බෝම්බයක් හදලා නවත්තන්නේ නැහැ බෝම්බයක් හදනවා නම්. අනිවාර්යෙන් නැවත ත්‍රස්තවාදයක යම් කිසි තර්ජනයක් තියෙනවා කියලා මේකෙන් පේනවා. ඒක හන්ද මේක ටිකක් ගැඹුරින් සලකා බලන්න ඕන. සිද්ධියක් ඊළඟට මං රණවිරු දිනේ සහභාගී වුණේ නැහැ. රණවිරු සමරීමට මට යන්න බැරි වුණා පුද්ගලික හේතු නිසා. මං දැක්ක රූපවාහිනී වැඩසටහනක් තිබුණා. දෙරණ හිටපු හමුදාපතිවරු, ගුවන් හමුදාවේ නායක හමුදාවේ වර්තමාන හමුදාපති, වර්තමාන ආරක්ෂක ලේක මේ ඔක්කොම ඉන්නකොට මං දැක්ක චතුරාල්ලිස් මං ප්‍රිය කරපු මාධ්‍යවේදියෙක් එතුමා එතෙන්දි කිව්වා රණවිරු සමරීමට යුද හමුදාපති හිටියා නම් තමයි ඒක ලස්සන කියලා. එහෙම කියලා ඊළඟට කට අරගෙන එතරම් අනිත් පැත්තට කියනවා එයාගේ වැඩසටහනට මම ගෙන්නුවේ නැහැලු මම අනිත් පැත්තේ ඉන්න හන්ද දේශපාලනේ. එතකොට ඒ වගේ දේවල් කිය කිය මම දැක්ක ඇදයි චතුරාල්ලිස් තවත් උත්සාහයක් දැරුවා. කිල්නොච්චිය ඇල්ලුවෙන් පස්සේ කිල්නොච්චිය ඇල්ලීමේ සටන ගැන කතා කරා. වර්තමාන හමුදාපතිගේ සේනාංගයේ ගිහිලා පරන්තෙන් ඇල්ලුවා. බටහිරින්දා නැගෙනහිරට ඇවිල්ලා පරන්තෙන් තියෙන්නේ කිල්නොච්චිය පිටිපස්සේ. කිල්නොච්චිය අපිට මූණ දීලා හිටියේ කිල්නොච්චිය දකුණේ අපි හිටියේ. ඒකට පරන්තෙන් ඇල්ලුවාම චතුරාල්ලි සහනවා ඇයි යුද හමුදාපති ඔයාට කිල්නොච්චියට යන්න නොදී එතනින් ඔයා නවත්තලා ආයි ජගත් දයස්ට වෙන සේනාංගය කිල්නොච්චියට ඇරියේ කියලා. දැන් මේ වෙලෙත් හදනවා මේ හමුදාපතිලා අපි කොටවන්න. පරණ තරහක් ඇති කරන්න හදනවා. නමුත් චතුරාල්ලිස් යුද හමුදා ගැන දන්නේ නැහැ. අඩුගානේ හමුදායේ කෝපල් කෙනෙක්ගේ දනුමත් එයාට නැහැ. ප්‍රශ්නේ තියන්නේ කිල්නොච් මෙයා පරන්තෙන් නැල්ලුවම ශෛන්ද්‍ර සිල්වා මම එතුමාට කෝල් එකක් දුද්දිලා මතක් කරලා දුන්නා. එතුමා ඒක රූපවාහිනියට කිව්වේ නැති හින්දා මගේ ඔළුවට ආවේ කෙලින්ම ඊළඟට අලි මංකඩ කියන. ඒ පරන්තන්නල වාඩි වුණාම ගිහිල්ලා ශෛන්ද්‍ර සිල්වාගේ සේනාංකය කිල්නොච්චි වල හිටපු ප්‍රස්තවාදීන් දුවන්න පටන් ගත්තා. මොකද දැන් ශෛන්ද්‍ර සිල්වා ඒගොල්ලෝගේ පිටිපස්සේ ඉන්නවා. එතකොට මට ඒ සේනාංකයත් කිල්නොච්චි වල හිර කරන්න ඕනේ නැහැ. මම දන්නවා ඉක්මනට අලි මංකඩ ඇල්ලුවා නම් මුහමාලේ ආරක්ෂක වළල්ල කඩන් වැටෙනවා. ගන්ද මම කිව්වේ ශෛන්ද්‍ර සිල්වාට වහම අලි මංකඩ අල්ලන්න. දැන් චතුරාල්ලිස් වගේ ඇයට අපිට බෑ යුද සටන් ගන්නන්න. මාධ්‍යයට ඇවිල්ලා ප්‍රධාන මාධ්‍යයට ඇවිල්ලා රණවිරු දිනේදී මේ වගේ දේවල් කියලා යුද්ධය ගැන මෙලෝ දෙයක් තේරෙන්නේ නැද්ද කෙනෙක් හදනවා. මම සේනාංක මෙහෙවපු හැටි වැරදි. නමුත් එයා තමයි ඒක ගැන දන්නේ කියලා පෙන්නන. ඒක මේ වගේ දේවල් මේ රටේ විහිළු. ඒ මාධ්‍ය එක මට ප්‍රශ්නයක් නැහැ. දෙරණ එක මට කිසි ප්‍රශ්නයක් නැහැ. දෙරණ අයිතිකාරුවා දිලිජ් ජයි කරත් මගේ හිතවතෙක්. ඒක හන්ද මම මේ ඒ අංශය ගැන හිතලා නෙමෙයි මේ කියන්නේ. මේ යුද්ධය ගැන රණවිරු දින ගැන පහුගිය දවස්වල සිද්ධේච්ච දේවල් ගැන මම මතක් කරන්නයි ඒ කිව්වේ. ඊට අමතරව මම මේ කතා ඉවර කරන්න ඉස්සෙල්ලා මට කාරණා දෙකක් කියන්න ඕනේ. ඒ පාර්ලිමේන්තුවේ ගරු ඇමතිතුමා අද නැහැ කරුමෙට. අපි කියන්නේ යාට බොරළු සහ පස් ඇමති කියලා. එතුමා මම දකිනවා හැමදාම මෙතන ඇවිල්ලා අපේ ගරු නායකතුමාට විපක්ෂ නායකතුමාට එතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරොත් කතා කරන්නේ ඔබතුමා හදපු ගෙවල් ගැන. ඒ ගෙවල් වල අඩුපාඩු ගැන. එයාගේ අනාගතය ගැන නෙමෙයි. එහෙම කියේ කිය මේවා කරනවා හැමදාම මඩ ගහනවා. අපි එතුමාට කියනවා එතුමාගේ රාජකාරිය කරන්න. එතුමා අමාත්‍යාංශ ඉදිරියට ගෙනියන්න. ගියාම ගියා ආණ්ඩුවක් තියෙද්දි ගෙවල් නොහදවුවක් ගැන එතුමා කතා කරලා වැඩක් නැහැ. ඉදිරියට ගෙනියන්න. මම දැන් කතාව එහාට වෙන්න හිටියා හිටපු ඇමති කෙනෙක් බදුල්ලෙන් ඇවිල්ලා එතුමාත් විපක්ෂ නායකතුමාට මඩ ගහන්න ඕන හින්දා එතුමා කියාගෙන ගිය අතීතයේ දේවල් ගැන කියන්න පටන් ගත්තා. කන්‍යාවියෝ නෑව්වා කිව්වා, ඌරු තෙල් ගෙනල්ලා සීට්වල ගෑවා කිව්වා. මම එතුමාට මතක් කරන්න ඕනේ ඒවා කී කී මෙතන ඇවිල්ලා මඩ ගහන්න පටන් ගන්න එපා. තාත්තලා සීයල කරුවා මෙතනට කොහොමත් අවශ්‍ය නැහැ. එතුමාගේ අතීතයයි එතුමාගේ චර්යාවයි කල්පියාවයි ගැන අපි කතා කරොත් එතුමාට මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට එන ලැජ්ජ හිතෙනවා. ඊට පස්සේ ඒකන් දෙවැනි දේවල් කතා කරලා මේ පාර්ලිමේන්තුවේ චරිත ඝාතන කරන්න එපා කියලා ඒ චරිතවලට මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේ. ඒ වහන් හිටියා මට කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පොයින්ට් ඔෆ් ඕඩර් ගත්තට ඒ වෙලාවට අපිට ඒවා කතා කරන්න බෑ. ඒක ඔබතුමා දන්නවා. ඒක හින්දා මම දැන් ඒ කියන්නේ. ඊට අමතරව දැන් මේ අපේ හමුදාවේ යුද්ධ කාලේ හිටියා ගරු කතානායකතුමනි හමුදාවට වැස්සට ගොඩ වෙච්ච කට්ටිය. ටික දවසක් ඉන්නවා. ඊට පස්සේ කොහේ හරි යනකොට ඉවරලා මොකකින් හරි වැටිලා හරි පොඩ්ඩක් අර මේ හීරුනොත් ගල් කෑල්ලක් හරි වැදිලා ඊට පස්සේ කියනවා යුද පිටියට යන්න බෑ මං තුවාල වෙලා ඉන්නේ කියලා. ඊළඟට කොළඹට වෙලා ඉඳන් උපාධියක් දෙකක් ගහ ගන්නවා. ඊළඟට යුද ඒ නිල ඇඳුමේ උපාධියේ ගෞරවයෙන් ලස්සන කාන්තාවකුත් කසාද බැඳ ගන්නවා. ඊට පස්සේ හමුදාවෙන් යනවා. ඒ වගේ එක්කෙනෙක් ඉන්නවා මෙතන. එයා එක දවසක් කිව්වා මම උත්තර දුන්නා එක්කෙනෙකුට හමුදාපති ස්ත්‍රී දූෂණය කරා කිව්වා මම එයාට තීරණ භාෂාවෙන් උත්තර දුන්නා. ඒක අහගෙන ඉඳලා ඒ පුද්ගලයා මට කියනවා මෙයා යුද හමුදාපති කෙනෙක් හැටියට කතා කරන්න හැලු. හමුදාවට ලැජ්ජයිලු. නමුත් ඒ පුද්ගලයා මට ආරංචි වුණා හමුදාවෙන් ගියා ටික කාලයක් ඉඳලා පොඩි තුවාලයක් වුණාම අස්සලා ගියා. දැන් ලියුමක් දාලා තියෙනවා ජනාධිපතිට ඒ පුද්ගලයා එයා වෛද්‍ය වර්ග කිරීමේ කිරීම මට හමුදාවෙන් ගියා කියලා ඒක හදලා දෙන්න කියලා. ඒ මොකද එතකොට දීපණා හම්බ වෙනවා. සල්ලි හම්බ වෙනවා. මන්ත්‍රී කෙනෙක් වෙලා ඉඳගෙනත් නැවතත් අයතා ක්‍රමවේද හරහා මේ ආබාධිත සබලුන්ට හම්බ වෙන දීමනා ගන්න හදන පුද්ගලයෙක් තමයි මට උගන්වන්න හැදුවේ හමුදාපති හැටියට මෙහෙම කතා කරන්න එපා කියලා. එතකොට ඒ වගේ හාල්පාරුවන්ට අපි කියන්න ඕනේ එයා හිටියෙත් නැහැ මං හමුදාවට අණ දෙනකොට. හිටියනම් එයා දන්නවා අපි ගැන හොඳ තේරුම් ගන්නවා. ඒ වගේ හැට කියන්න ඕනේ ගිහිල්ලා හමුදාවේ ඉන්න අයගේ මේ වර්තමාන හමුදාපතිගෙන් අහන්න සරත් ෆොන්සේකා කියන්නේ කවුද? සරත් ෆොන්සේකා හමුදාවේ මොනවද කරේ කියලා. ස්තුති ගතනායකතුමනි.
12ක් වැඩිපුරන් තියෙනවා.